හොඳයි, තෙරුවන් සරණයි. අද දවස 2022 වසරේ 7 වෙනි මාසේ 31 වෙනිදා භාවනා වැඩසටහන. ශ්‍රද්ධාවන්ත, ගුණගරුක, වාසනාවන්ත පින්වත්නි, බුද්ධෝත්පාදෝ දුර්ලභෝ ලෝකස්මින්, manussත් පටිලාභෝ දුර්ලභෝ ලෝකස්මින්, ආදි වශයෙන් බුදුවරු හැමදාම මතක් කළා. හරිම දුර්ලභයි මේ ලබාගත් දේවල් ටික. ඒ නිසා අපතේ නොයවන්න, මේක අපතේ නොයවන්න, නිකාම නිස්කාරණේ ගෙවා දමා අවසන් කරන්න එපා කියන කාරණය බුදුවරයෙක් නිතර මතක් කළා. එහෙමනම් ඒ දේ හිතට අරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද සද්ධර්මය, පාලි වලින් සංස්කෘත වලින් තියෙන ඒ ධර්මය, ප්‍රත්‍යක්ෂ මාර්ගයකින් ගත්ත කෙනෙක්ගෙන්, කල්යාණ මිත්‍රයෙක්ගෙන් විග්‍රහ ඇතුව තේරුම් අරගෙන දැනපසක් කර ගැනීම උදෙසා මේ සහසම්බන්ධව සිටින්නේ, සහභාගී වෙලා සිටින්නේ. බුදුරජාණන් වහන්සේ සොයාගත්ත දේ හරි අපූර්වයි පින්නතුනි. ඒක ගාථා ටිකක් හැටියට, මන්ත්‍ර ටිකක් හැටියට අපි භාවිතා කරමින් සිටියත්, බුදුරජාණන් වහන්සේ සිද්ධ කරේ මිනිස්යාගේ මුළු ජීවිතයම වෙනස් කර දුන්නා, හැඩගස්වා දුන්නා. කොහොමද මැද මාවතකට, එහෙම නැත්නම් සම්‍යක් මාවතකට, සම්‍යක් දර්ශනයකට, යහපත් වූ දර්ශනයකට හරිගස්සල දුන්නා. ආවේග බහුල ලෝකයේ ආවේගයෙන්න හේතුව, ආවේගයෙන්නට හේතුව තමයි මමත්වය. මමත්වයෙන් යුක්ත මනුස්සය සියලු දෙනාම ආවේග වෙනවා. එතකොට මේ ආවේග නතර කරගන්න පුළුවන් කම තියෙන්නේ මමත්වය දුරු කරගත්තොත් පමණයි. ආවේගශීලීත්වයන් නැති කරගන්න පුළුවන්, අන්තගාමීත්වයන් නැති කරගන්න පුළුවන් මමත්වය දුරු කළාම. ඉතින් මේ ලෝකේ ආවේගයන් සිද්ධ වෙන්න මිනිස්සෙකුට වැඩි දෙයක් ඕනේ නැහැ. ආවේග ඇති වෙන මිනිස්සෙකුට ලොකු සිද්ධියක් ඕනේ නැහැ මමත්වය කියන කෙනෙකුට. ළඟ පවන් සැලුවත් ඇති, පවන් සලන එක හිමින් පවන් සැලුවත් ආවේග වෙන කෙනා ආවේගශීලී වෙනවා. පවන් සලන අත්ත පොඩ්ඩක් ඇඟේ වැදුනත් පවන් සලන ඒ කෙනා කෙරෙහි ආවේග වෙන පුජ්‍යලයක් නම් එයා ආවේගශීලී වෙනවා. අපි අහලා තියෙනවනේ මේ ධර්මාශෝක අධිරාජ්‍යයට පවා එයාට පොඩ්ඩ මේ බැරි වුණාම කේන්ති යන ස්වභාවය තියෙනවා. එහෙමනම් මිනිස්සෙක් තුළ තමන්ට ආවේගශීලී වෙන්න අවශ්‍ය කරන ඒ ගුණය තිබුණොත් ඕනම වෙලාවක ආවේගශීලී වෙන්න පුළුවන්. එහෙමනම් ඒ දැඩි මමත්වය තමයි හේතුව. මම කියන විදිය, මම හිතන විදිය, මම දකින විදිය හරි, මට හැඟෙන විදිය හරි කියලා අල්ලගන්නවා. එහෙම අල්ලගත්තාම ඒකෙන් තමයි අපේ ආවේගශීලීත්වයන් උපදින්නේ, ඒකෙන් තමයි අපේ ආවේගශීලීත්වයන් දැඩි වෙන්නේ. ඉතින් ඒ ආවේගශීලීත්වය තුළ කලකිරීම ඇති වෙන්න පුළුවන්, ආශාවල් ඇති වෙන්න පුළුවන්, තරහව ඇති වෙන්න පුළුවන්, ඊර්ෂ්‍යාව ඇති වෙන්න පුළුවන්. ඒ මොනවා වුණත් ඒක හටගන්නේ අර මමත්වයේ නැමැති පොළොවේ. එහෙනම් පුජ්‍යලයේගේ මමත්වය කොයිතරම් වැඩිද, ඒ තරමටම ආවේගය වැඩි. පින්නතුනේ තණ්හාව ආශාව වැඩි, ඉරිසියාව ක්‍රෝධය වැඩි. ඒව යටින් ක්‍රියාත්මක වෙන්නේ. තමාලාට උඩින් පෙන්වන්න නැතුව අනිත් අයට මමත්වයේ තී කියලා හැඟේ කියලා පෙන්වන්න නැතුව ඔන්න යටින් ක්‍රියාත්මක කරනවා. ඒත් ඉතින් තමන්ට තමන් බොරු කරගෙනනේ. එතකොට තමන්ගේ මමත්වය ඇතුළත තිබිල තියෙනවා. ඇතිකට ලෝකයට නොපෙනෙන මමත්වයක් පෙන්නල හරියන්නේ. තමා තුළම තමන් මමත්වය දුරුවෙච්ච කෙනෙක් බවට පත්වෙන්න ඕන, දුරුකරගත්ත කෙනෙක් බවට පත්වෙන්න ඕන. ඉතින් මෙහෙම මිනිස්සු ඉන්නේ, කලාතුරකින් ඉන්නේ. නමුත් ඒවා අර කපටි වැඩ, ඒව කරන්න එපා. එනිසා සැබෑ ලෙසම මනසට එකඟව තමන්ගේ මමත්වය දුරු කරගන්නා වූ වැඩපිළිවෙලෙහි තමන් කටයුතු කරන්නට ඕනේ. මමත්වය දුරු කිරීම කියලා කියන්න පින්නතුනි, මේ ලෝකේ තියෙන අපහසුම දුරු කිරීම අවිද්‍යා පරමම් මල. මේ ලෝකේ තියෙන පරම මල කඩය අවිද්‍යාව. අවිද්‍යාව කියන එකෙන් අදහස් කරෙත් මමත්වයම තමයි පින්නතුනි. මම වෙමි, මම වෙමි නම් මගේ ඇස වෙමි, මගේ කන වෙමි, නාසය වෙමි, දිව ශරීරය වෙමි, සිතවිලි මම වෙමි, මගේ වෙමි, මගේ ආත්මය වෙමි, මගේම පුනර්භවයද වෙමි. ඒකට නෙනේ ඊළඟ ආත්මය යහපත් කරගන්න නේද? පුනර්භවයද වෙමි, මගේම පරම්පරාවද වෙමි. එමනම් සම්බේ පුතජ්ජනා උම්මත්තකා, සියලු පුතජ්ජනයෝ පිස්සෝ. එතකොට මේ ධර්මයේ දේශනා කරන්නේ කාටද? බුදුහාමුදුරුව පිස්සන්ට. අද මම මේ දේශනා කරන ධර්මයේ දේශනා කරන්නේ කාටද? පිස්සන්ට. ඉතින් ධර්මය දේශනා කරන්නේ පිස්සන්ට කියලා තේරුම් අරගෙන හරි පරිස්සමට තමයි පිස්සන්ට බෙහෙත් පොවන්නේ. කොහෙද? පිස්සු ආට්ටුවේ. පිස්සන්ට බෙහෙත් දෙන්නේ හරිම උපාය මාර්ගිකව, හරි පරිස්සමෙන්. අහලා ඇති, දැකලා ඇති. මොකද ඔවුන් බෙහෙතක් දෙනවද? ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම බෙහෙතක් ගන්නේ නැහැ. බෙහෙතක් දෙන්න ගියාම හරිම අමාරුයි. ඉතින් අතපය බැඳලා එන්නත් ගාලා බංකුවල දිගාරවලා බට දාලා නේද පිස්සන්ට බෙහෙත් දෙන්නේ? පිස්සු ආට්ටුව පැත්ත ගිහින් බලන්න ඕන. එහෙමනම් බුදුරජාණන් වහන්සේ මොන තරම් උපාය මාර්ගිකව මේ පිස්සන්ගේ පිස්සු රෝගේ හොඳ කරන්නේ නැද්ද? පුදුම දෙයක් බුදුරජාණන් වහන්සේලා සිද්ධ කරලා තියෙනවා. ඉතින් ඔබත් හිතනවා ඇති, අනේ බොයි අපිට පිස්සු තියෙනවද කියලා. මේ සමාජයේ ඉන්න ඔක්කොටම පිස්සු තියෙනවා. නමුත් ඒක පිස්සුවක් කියලා පේන්නේ නැහැ. ඇයි හේතුව? තම තමන් හැමෝටම පිස්සු නිසා. පිස්සු ආට්ටුවේ ඇතුලේ ඉන්න පිස්සන්ට ඒක ඇතුලේ ඉන්න කිසි කෙනෙක් පිස්සෙක් වගේ පේන්නේ නැහැ. ඒ වගේ තමයි මේ පොදු සමාජයේම ඉන්න කිසිම කෙනෙකුට පිස්සු තියෙනවා කියලා තේරෙන්නේ නැහැ. මොකද ඔක්කොම පිස්සු නිසා. ඒකයි දහමට අනුව යථාර්ථය පෙන්වන්නේ. දහමට අනුව යථාර්ථය ඒක. සියලු දෙනාටම පිස්සු නිසා කිසි කෙනෙකුට පිස්සු තියෙනවායි කියලා හිතන්නේ. දැන් මෙතන ඉන්න කාටවත් අපි හිතනවද මේ අහවල් කෙනාට පිස්සු කියලා? හිතන්නේ. ඉතින් පිස්සු ලෝකයට ඒක පිස්සුවක් නෙමෙයි. නමුත් බුදුවරු ඉඳන් බලන තැන ඉඳන් බැලුවාම පිස්සු. ඒක හරියට පින්නතුනේ අපි මේ ලෝකේ ඉඳගෙන බැලුවාම මේ ලෝකේ හරි විශාල ලෝකයක් වගේ තේරෙනවා. නමුත් අභ්‍යවකාශයට ගිහින් බැලුවාම මේ පෘථුවියම දුහුවිල්ලක් බවට පත් වෙනවා. ඉතින් අන්න ඒකයි පොදුවරේගේ වැඩ ඉන්න තැන අපිට හිතා ගන්න පුළුවන්. එහෙමනම් අපි ඉහළ වාසයකට, අධි වාසයකට, ලෝකෝත්තර භාවයකට ගමන් කරන්න මේ පුහුදුන් ආත්ම භාවයේ තුල සිතන, කියන, කරන, දකින හැම දෙයක් තුලම විශාල මෝහාන්ධකාරයක් ඇති බව වැටහි යනවා. අනේ මම මොන වගේ සිතුවිලි වලද, මොන වගේ සංකල්ප වලද හිටියේ කියලා ලැජ්ජාවකටපත් වෙනවා. කලකිරීමකටපත් වෙනවා. hina යනවා. පොඩි ළමෙක් වගේ නේද හිතුවේ, දැක්කේ, කල්පනා කරේ කියලා. එනිසා සීලු දෙනාම කල්පනා කරන්න ඕන මේ තියෙන සිතුවිලි පද්ධතිය තදින් අල්ලන්නේ නැතුව ඉන්න පුරුදු වෙන්න ඕන. මේ දකින අසන දේවල් තදින් අල්ලන්නේ නැතුව ඉන්න පුරුදු වෙන්න ඕන. වචන තදින් අල්ලන්නේ නැතුව ඉන්න පුරුදු වෙන්න ඕන. අපි ටික වෙලාවක් ඒ භාවනාවේ දෙමු. තදින් අල්ලන්නේ නැතිව දකින දේවල්, අහන දේවල්, දැනෙන දේවල්, වචන, සිතිවිලි, ඔබ තුල හැසිරෙන ගමන් කරන සියල්ල මම තදින් අල්ලන්නේ නැතුව වාසය කරන්න. පුළුවන් තරම් ඒවා බුරුල් කරමින් නිදහස් කරමින් වාසය කරන්න. දිගටම භාවනාව යෙදෙන්න ඔය විදියටම අපි කිසිම සිතුවිල්ලක් නැතුව ඉන්නට දරන උත්සාහයක් නොවේ මෙතෙන්දි සිද්ධ කරන්නේ. අපි මෙතෙන්දි සිද්ධ කරන්නේ එන සිතුවිලි එහෙම නැත්නම් අරමුණු ඒ වගේම තමන්ගේ මනසට දැනෙන සියල්ල ශරීරයට දැනෙන සියල්ල තදින් අල්ලා නොගැනීමෙන් වාසය කරනවා. එයින් අදහස් වෙන්නේ බුරුල්ව අල්ලන්න කියන එකත් නෙමෙයි. තදින් අපි මිටි කරගන්න එක, අල්ලගන්න එක හැමදේම දුරු කරනකොට අපි අත් බුරුල් කරනකොට අතේ තියෙන දේ බිමට හැලෙනවනේ. ඒ වගේ අපි මේ දෘෂ්ටි වෙන්න පුළුවන්, සංකල්ප වෙන්න පුළුවන්, සිතවිල්ලක් වශයෙන් එන අරමුණක් වෙන්න පුළුවන්, තමන්ගේ මමත්වය වෙන්න පුළුවන්, තමන්ට බරට දැනෙන දෙයක් වෙන්න පුළුවන්. ඒ ඕනම දෙයක් අපි ලිහිල් කරනවා, තදින් අල්ලා ගැනීමෙන් වළකිනවා. එයයි අපි සිද්ධ කරන්නේ. මනස ශූන්‍යව තබා ගැනීමට උත්සාහ කරනවා නොවෙයි, එන දේවල් තදින් අල්ලා නොගැනීම පුරුදු කරනවා. අප මේ ආකාරයෙන් තදින් අල්ලා නොගැනීම පුරුදු කළාම අපිට පුරුද්දක් වශයෙන් ජීවිතයට එකතු වෙනවා. වචන, සිතිවිලි, හැඟීම් ආවහම ඒවා තදින් අල්ලා නොගෙන ලිහිල්ව මෘදුව සිත තුළ පරිහරණය කරන්න, එහෙම නැත්නම් සිතින් ඉවත් කළම දාන්න පුළුවන්කම ලැබෙනවා. එහෙමනම් ඉතාම හොඳ භාවනාවක් තමයි තදින් අල්ලා නොගැනීම පුරුදු කිරීම. මොනවද? වචන, ශබ්ද, ශරීරයට දැනෙන දේවල්, රූප, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු, සිතවිලි, හැඟීම්, ආකල්ප, දෘෂ්ටි, මමත්වය, මේ දැනෙන ඕන දෙයක් තදින් අල්ලා නොගැනීම පුරුදු කරනවා. අපි මුලදී පුහුණුවක් වශයෙන් තදින් අල්ලා නොගැනීම පුරුදු කළා. අපිට දියුණු වුණාම තදින් නෙමෙයි කොහොමවත් මල්ලා නොගැනීම, කිසිසේත් මල්ලා නොගැනීම පුරුදු කරන්න පුළුවන්. අන්නේ මට්ටමට දියුණු වෙනකොට දුටු දේ දුටු පමණයි, දැනුන දේ දැනුන පමණයි, කල්ලා ගැනීමක් ඇත්තෙම නැහැ. ඒක තමයි රහතුන්ගේ ස්වභාවය. තේ ඔබ ආර්ය ශ්‍රාවකයෙක් වෙන්නේ, ආර්ය මාර්ගයට පිවිසෙන්නේ තදින් අල්ලා නොගැනීම පුරුදු කිරීමෙන්. හොඳයි, සාදු සාදු සාදු. බලන්න, ඔබ සාමාන්‍ය ජීවිතයේ පැවතුනාට වඩා භාවනාත්මකව පවතින ඒ වෙලාව තුළ මොනතරම් වෙනස් අත්දැකීම් සමුදායක් ලබන්න ඇති. ඔබ සිහියෙන් අවබෝධයෙන් යුක්තව සිටියනම් හරි පුදුමයිනේ. බොහොම තදින් සිතුවිලි එනවා, ඒක ස්ථීරවම පවතිනවායි කියලා වගේත් හැඟෙනවා. නමුත් ආයි ඒක නැතුව යනා, ආයි ඒ වගේ වෙන එකක් එනවා, ආයිත් ඒවා තිබිලා ආයි ඒක තිබුණා නෑ වගේ තත්ත්වයට මේක පහ වෙලා යනවා. ආයිත් නොහිතපු කොහේ හරි තියෙන අස්සක මුල්ලක තියෙන වෙන අරමුණක් එනවා. කිසිම අදාළත්වයක් නෑ, කිසිම සම්බන්ධයක් නෑ. අපි උනන්දුවෙන් මෙනෙහි කරන්න කල්පනා කරන්න බැලුවේ නෑ. එහෙම නේද? කිසිම අදාළත්වයක් නැති මේ නොහිතන අපිට වැඩකුත් නැති දේවල් මේ එක එක වෙලාවට එනවා, පහළ වෙනවා. ඉතින් මේවා අල්ලගන්න ගියාම එහෙමනම් මේව භාවනා කරද්දිද මේ එන්නේ? භාවනා නොකර ඉන්නකොට මේ මොකක්වත් නැහෙනේ. නෑ පින්නතුනි, භාවනා නොකරන ඉන්න වෙලාවට එනවා. දකින්නේ තේරුණා නේද? දකින්නේ. ඊට පස්සේ සමහර අය හිතන්නේ ඒකයි භාවනා කරන්න ගියාම හරි සිතුවිලි එනවා, වේගෙන් එනවා කියන, භාවනා කරන්න ගියාම එනවා කියලා කියන්නේ. ඒකදි වෙන්නේ භාවනා කරන්න ගියාම එනව නෙමෙයි, භාවනා කරන්න ගියාම තමන්ගේ හිතේ තියෙන සිතුවිලි වල වේගය එයා දකිනවා. ඒ කියන්නේ කලිනුත් තිබුණා, දැන් දකිනවා. ඉතින් බොහෝ දෙනා කියන්නේ වුණාට භාවනා කරන්න ගියාමයි සිත අසන්සුන් වෙන්නේ කියලා. සිත අසන්සුන් වෙනව නෙමෙයි, එතෙන්දි වෙන්නේ හිත දකිනවා. ඒක හරියට කෙනෙක් කියතොත් එහෙම මේ ඇඳපල්ල අතු ගන්න ගියාම හරියට දූවිලි එනවා කියලා ඇඳපල්ල හොයන්න නැතුව ඉන්න. හැබැයි ඇඳපල්ලේ දූවිලි තියෙනවා. අර ඒ වගේ සිද්ධයක්. ඇඳපල්ල අතු ගන්නකොට නැත්නම් අතු ගන්නකොට හරියට කුණු දූවිලි මතු වෙනවා කියන්න පුළුවන්. නමුත් එයා ඉන්නේම කුණු දූවිලි කොටේ. ඒ නිසා ඒක හොඳට තේරුම් ගන්න. භාවනා කරන්න ගියාම සිත අසන්සුන් වෙනවාවත් එහෙම නැත්තම් සිතුවිලි වේගෙන් එනවත් නෙමෙයි, ඔබ ඒක දකින්න පටන් ගන්නවා කියන එක. ඉතින් මේ ඇස් අරගෙන ඉන්න මොහොතේ පුරුදු වෙන්න තදින් නොඅල්ලා සිටින්න. තදින් අල්ලගන්න ගියොත් එයාට ගැටෙන්නේ නැතුව නම් පොඩ්ඩක්වත් ඉන්න ජීවත් වෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එයා පාරට ගියත් පාරේ මිනිස්සුත් එක්ක ගැටෙනවා. පත්තරේ බැලුවත් ගැටෙනවා, ටීවී බැලුවත් ගැටෙනවා. කල්පනා කර කර හිටියත් ගැටෙනවා. එයා දෙමව්පියෝ එක්කත් ගැටේවි, ස්වාමි භාර්යාවන් එක්කත් ගැටේවි, දරුවෝ එක්කත් ගැටේවි, තමන් එක්කත් තමන් ගැටේවි. තේරුණානේ? දැන් ගැටීමේ සිතුවිලි තිබුණා ඔය විශාල සාර සංහාරයක් කරපු හිට්ලර් ළඟ. එතකොට හිට්ලර් අවසානයේ ලෝකෙත් එක්ක හැම කෙනත් එක්කම තදින් ගැටිලා 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 අවසානයේ යා ගැටුනේ කවුරුත් එක්කද? තමන් එක්කත් තමන් ගැටුණා. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕන, ගැටීම පුරුදු කළොත් ඔහු අන් අය සමග පමණක් නෙමේ ගැටෙන්නේ, තමන් එක්කත් ගැටෙනවා. ඒ එහෙම වෙලා නැවේ සමහර අය සියදි විහානි කරගන්නේ එහෙමයි. නෝනත් එක්ක ගැටිලා 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 එහෙම නැත්තම් තව පිරිස එක්ක ගැටිලා ගැටිලා අවසානයේ ගැටීම තමන්ගේ පැත්තට හරව ගන්නවා. හැරෙනවා පින්නතුනේ. එහෙමනම් එක්තරා උද්වේගකාරී ආවේගශීලී බලවේගයක් තමයි වැඩ කරන්නේ. පැහැදිලිද පින්නතුනේ? උද්වේගකාරී ආවේගශීලී බලවේගයක් අන්න ඒකට කියනෝ මමත්වය, සක්කාය දිට්ඨිය. රහතුන්ගේ ස්වභාවය ආර්ය ශ්‍රාවකයන්ගේ ස්වභාවය තමයි තදින් අල්ලා නොගැනීම. වැඩිය සීරියස් ගන්නෙ නෑ, කිසි දෙයක් තදින් ගන්නෙ නෑ. අපේ මිනිස්සු සමාජයේ දිහා බැලුවහම නේද හැමතිස්සෙම ඉන්නේ සීරියස් වෙලාමයි ඉන්නේ. හැමතිස්සෙම හැම දෙයක් එක්කම හරි ඝන විදියට රළු විදියට හිතනවා. එහෙමද නැද්ද? ඒක හරි භයානක තත්ත්වයක්. හැම දෙයක් දිහාම හරි ඝන විදියට රළු විදියට තදින් හිතනවා. ආගම ගැනත් එහෙමයි, ජාතිය ගැනත් එහෙමයි, රට ගැනත් එහෙමයි, තමන්ගේ දරු පවුල ගැනත් එහෙමයි, තමන් ගැනත් එහෙමයි. හරියට තද විදියට හිතනවා. එතකොට තද විදියට හිතන ගතියක් කියලා කියන්නේ ඇවිලෙන්න සුළු පුළුවන් ස්වභාවය, පුපුරන්න පුළුවන් ස්වභාවය එතන හට ගන්නවා. මිනිස්සුන්ගේ තද ගතිය එකතු කරලා වාහනයකට දෙන්න පුළුවන් නම් මම හිතන්නේ වාහනයට පෙට්‍රල්, ඩීසල්, කරන්ට් එක, ඉලෙක්ට්‍රික් මුකුත් තෝරන්නේ. අර මිනිස්යාගේ හිතේ තියෙන තද ගතියෙම වාහනේ දුවන්න පුළුවන්. මොකද ඒ තරම් පිපුරු ධාරාවක් තියෙනවා. ඒකේ අශ්ව බල ගානත් හැදුවොත් විශාල බලයක් තියෙයි. ඒ වචන වලින් ක්‍රියාවන් වලින් පිට වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ පුරාම තියෙනවා තදගතිය නැති බව. ශාසනේ මගේ කියලා අයිති කරගන්න හදපු අය හිටියා. අනේ ඒගොල්ලන්ට කිසිම තදගතියක් නැතුව කටයුතු කරේ. දේවදත්ත හඳා වැළපුනේ, අනේ බුදුහාමුදුරන්ට මෙච්චර මං දේවල් කරලත් එයා කියනවා අනේ බුදුහාමුදුරු මට මුකුත් කිව්වේ නැහැ. අන්න ඒකයි පශ්චාත්තාප වීමට ඒ ඇත්තන්ට බරපතල විදියට හේතු වුනේ. බුදුරජාණන් වහන්සේගේම ආරාමයේ ඉඳගෙන භික්ෂුන් වහන්සේලා එකට ගැටෙනකොට ඒ ඉන්න පිරිස එළෙව්වේ නැහැ, බුදුහාමුදුරු එතනින් ඉක්මලා ගියා. බුදුහාමුදුරු එතනින් අයින් වෙලා ගියා. නැත්තම් තිබුණේ ඒ ඉන්න පිරිස එළවල දාලා ඉන්න. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ. ඒ වගේම බුදුරජාණන් වහන්සේට නොයෙකුත් ආරාමාදිය කෝටි ප්‍රකෝටි ගණන් වලින් ආරාමාදී හදලා දුන්න බලන්න කිසිය එකක් තදින් අල්ලපු නැති ස්වභාවයේ දක්නට තියෙනවා බුදුරජාණන් වහන්සේ. ඒ කිසිම ආරාමයක එක දිගට වැඩ හිටියෙත් නැහැ. 19 වසක් වැඩ හිටියව ජේතවනාරාමේ, අනිත් අනිත් ආරාමවලත් වැඩ හිටියා. නමුත් උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ අවසානයේ පිරිනුවන් මංචකයේ හැටියට තෝරගන්නේ පොදු ස්ථානයක් ගහක් යට. තදින් අල්ලා නොගැනීම, විශ්වය තුලම වාසය කිරීම, පිනතුරි මමත් මේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගන්න කලියෙන් හරීම පුදුම විදියට මම කියලා මම අල්ලගෙන හිටියා. මේ ඉන්නේ මම කියලා මට දැනුණ මම හිතුවා. ඉතින් හැම තිස්සෙම මම පරිස්සම් කරගන්න පුදුම උත්සාහයක යෙදෙනවා. එතකොට මගේ හිත පරිස්සම් කරගන්න ඕන, මගේ ශරීරය පරිස්සම් කරගන්න ඕන, ශරීර හැඩය පරිස්සම් කරගන්න ඕන. ඉතින් කොණ්ඩේ හැමතිස්සෙම හදනවා, ඇඳුම් හැමතිස්සෙම හදනවා, ඒව හොඳට පිළිවෙලට අඳිනවා, ඔයකුත් දේවල් කරමින් ඉන්නවා. මේ මම පරිස්සම් කරගන්න ඕනනේ, මම පරිස්සම් කරගන්න ඕක නෙවෙයිද මිනිස්සු ඇත්තෙම කරන්නේ. ඒ මම කියන කෙනාම පරිස්සම් කරනවා. කොච්චරද කියනවනම් තුවාලයක් පරිස්සම් කරනවා වගේ. කොයි වෙලාවෙ මේක ඉද්දෙයිද දන්නේ. බලන්න ඔබට සම්බන්ධ කරලා බලන්න ජීවිතේට. තුවාලේ පරිස්සම් කරනවා හැමදෙස්සෙම හොඳ අවධානයෙන්. මොන වැඩේ කරත් තමන්ගේ තුවාලයක් තියද්දී තුවාලය ගැන වැඩි අවධානයකින් එයා අතින් වහගෙන හරි පරිස්සම් කරනවා. ඒව නැත්තම් අපි වටිනා දෙයක් මැණිකක් වගේ දෙයක් වුණොත් එහෙම ඒක පරිස්සම් කරනවා. එතකොට මේ පරිස්සම් කිරීම දැඩි පරිස්සම් කිරීමක් බවට, තද පරිස්සම් කිරීමක් බවට පත් වෙලා තියෙනවා. තද පරිස්සම් කිරීම බවට පත් වෙනකොට පින්නතුනේ මේ ලෝකය හරීම බරට දැනෙන්න පටන් ගත්තා. වාහනයකට හරියට වැඩිපුර බර පැටවුවාම මේ වාහනය රත් වෙලා දුම් දාගෙන තමයි වාහනේ ධාවනය වෙන්නේ. ලෝඩ් එක වැඩිනේ. කඳු එහෙම ඇඳ ගන්නත් බෑනේ. අපි ඔය ලොකු කඳු ප්‍රදේශවලට ගියාම ලොරි එහෙම මෙහෙම මෙහෙම හිමින් 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 අදින් බර වැඩි. ඒ වගේ අපේ ජීවිතය කියන එක අපි තදින් අල්ල ගන්න යන බර වැඩි වෙනවා. බර වැඩි වෙනකොට හරියට හීට් වෙනවා. රත්වීම වැඩි වෙනවා. එහෙනම් අපි බුරුලෙන් අල්ලගත්තොත් අපේ රත්වීම අඩු වෙනවා. රත්වීම නැති කරන්න පුළුවන්. තදින් අල්ලන්න එපා, තදින් අල්ලන්න එපා. දැඩි බව වැඩි වෙන්න වැඩි වෙන්න බර වැඩි වෙනවා. දැඩි බව අඩු වෙන්න අඩු වෙන්න යා මෘදු වෙනවා. ඔබට ජීවිතයේ ඉහළට යන්න ඕන නම් මෘදු වෙන්න. ඔය ඇපල් සමාගමේ නිර්මාතෘවරයා පවා ඒ ස්ටීව් ජොබ් කොහෙද යාගේ නම, අන්න එයාට මේ ගේ දිහා බලද්දිත් ඒ මනුස්සයා හොඳ ලෝකෙම හිටපු ප්‍රධාන ධනවතෙක්නේ, ඇපල් සමාගමේ අයිතිකරුවා. ඒ මනුස්සයාගේ කම්පනි එක, එයා ආරම්භ කරපු කම්පනි එකෙන් එයාවම අයින් කරනවා අධ්‍යක්ෂක මණ්ඩලේ. මෘදු මනුස්සයෙක් නිසා නේද එහෙම වෙන්න පුළුවන්කම තිබුණේ. එයා මෘදු මනුස්සයෙක්. එයා එළෙව්වාම එයා එතනින් ගියා. එතනින් ගිහිල්ලා ආයේ එයා වෙනම තැනක් හදාගන්න ගොඩනගාගෙන ගිහිල්ලා ආයේ එයාගේ පරණ කම්පනි එක ආයේ එයාම අරගෙන ගොඩනගනවා. එවන අපිට දකින්න තියෙන දිය දහරාවක තියෙන මෘදු බව යම් ආකාරයක ස්වභාවයෙන් උප්පත්තිගත භාවයකින් හෝ යම් අවබෝධයකින් හෝ හැත්තන්ගේ ජීවිතය හරහා ගමන් කරලා තියෙනවා. තේරෙනවා නේද? ගමන් කරලා තියෙනවා. එසා මෘදු කෙනෙකුට යා හැකි දුර බොහොමයි. දණ්ඩක් වගේ වුණොත් කොයි බහරි තැනක හිර වෙනවා. එහෙම නේද? ගඟක වුණත් ගහගෙන ගලාගෙන යන්නේ නැහැ. දණ්ඩක් වගේ වුණාම, තද වුණාම හිර වුණා. බර වුණොත් එතනම දී යටට ගියා. දැන් ඔය යකඩයක් අලවංගුවක් වගේ දෙයක් නේද? දාපු ගමන්ම ඒක පාවෙන්නෙත් නැහැ. එතනම හිර වෙනවා. දණ්ඩක් වගේ වුණොත් ඒකක් පාවලා යන්නේ නැහැ. කොයි හරි හිර වෙනවා, නතර වෙනවා. හැබැයි මෘදු වුණාම ගලාගෙන යනවා. එහෙනම් ලෝකේ ඉන්න මෘදු අය තමයි ලෝකේ මෘදුම. මෘදු භාවය, අනතිමානී භාවය මේ ලෝකේ බලවත්මම තිබුණේ කාලඟද? බුදුහාමුදුරුවෝ ළඟ. ඊට පස්සේ තිබුණා අපේ සරියුත් මුගලන් මහරහතන් වහන්සේලා ළඟ, මේදු මහරහතන් වහන්සේලා ළඟ. උන්වහන්සේලාගේ අද පිළිම හදාගෙන වඳින්නේ ඒ මෘදු භවය, අනතිමානී භවයේ ගුණාංග. එහෙනම් අපි දර දඬු වෙන තරමට, මිනිස්සු දර දඬු වෙන තරමට ඒගොල්ලන්ට ලොකු දුරක් යන්න බෑ. කොයි හරි තැනක එක තැනක හිර වෙනවා. අනතිමානී වෙන්න, මෘදු වෙන්න. ගුරුසු අය ගුරුසුකම් කරාදින්. මොකද හැම කෙනාම ඇවිල්ලා තියෙන්නේ යම් කිසි පාරමිතාවක් පුරන්න. මේ මනුස්සාත්මයට ඇවිල්ලා මෙතනින් බලුවාත්මයකට යන්න හිතන අය ඕන තරම් ඉන්නවා. මනුස්සාත්මයකට ඇවිල්ලා ඊළඟ ආත්මෙ හරකෙක්ගේ ආත්මයට යන්න හිතන අය ඉන්නවා. ඒක හාමුදුරු කෙනෙක් හිටියා. උන්වහන්සේ දානශාලාව ළඟ ලොකු මීහරක් ඔළුවක් ගහගෙන ඉන්නවා. ඒ කියන්නේ සැබ කොන්ක්‍රීට් වලින් හදලා හොඳට මීහරකෙක්ගේ ඔළුවක්. හැම කෙනාටම බනින්නේ මූට පිදුරු මිටියක් කන්න දෙන්න ඕන කියලා. මූට පිදුරු ගුලි කවන්න ඕන කියකි බනින්නේ. මීහරක් ඔළුවකුත් ලොකුවට ගහගෙන. ඉතින් මට මේකත් එක්ක සම්බන්ධ වෙලා කල්පනා කරනකොට මට හිතුන උන්වහන්සේගේ ඊළඟ ආත්ම භාවයේ උන්වහන්සේ ගානට හදාගන්නේ කියලා. නුවර පළාතේ ඉතින් මේ මම ඔය ටික ෂර්ට් එකක් ඇඳලා හිටියා සීතල නිසායි. ශරීරාවරණය නිසයි මේ අර වික්ෂුන් වහන්සේලා අඳින විදිහේ සිවුරු වලින් මහලා අත් දිගට ඇඳලා හිටියා අංශ කඩේ. උන්වහන්සේ ඒකටත් හරියට කේන්ති අරගෙන මේ දොස් කිව්වා, ඕ පිට රටවල් වලින් පුරුදු කරපු ඒවා අරේ මේ කියලා. ඉතින් අර ආවේශ වීම, ආවේගශීලී වීම, මිනිස්සුන්ට අර විදිහට බැනීම, පරිභව කිරීම ඇතුලේ මට පේරුණා උන්වහන්සේ හදාගන්න ඊළඟ ආත්මේ මේ වගේ තත්ත්වයකට කියලා. ඒ වගේම මිනිස්සු ඉන්න නයාකාපිය, නයාකාපිය කීකේ බයිනයි, ඒගොල්ලෝ ඒ තත්ත්වෙට තමයි ඒ හදාගන්නේ. ඒ උඹ අපායට යන්න, අපායට ඵලයන් කීකේ ඉන්න අය ඉන්න කට්ටිය, ඒගොල්ලොත් යන්නේ අපායට තමයි. ඒගොල්ලෝ හදාගන්න தත්ත්වේ දකින්න පුළුවන් කතා බහින් පැවැත්මෙන් කියන්න පුළුවන් ඊළඟ වතාවේ තරපේක් වෙනවද, පත්තායෙක් වෙනවද, ගරුඬෙක් වෙනවද, මීහරකෙක් වෙනවද, කොටියෙක් වෙනවද, පොළඟෙක් වෙනවද, දෙවියෙක් වෙනවද, ඒ වගේම කියලා හිතා ගන්න පුළුවන්. හැමෝම තමන් මැනගන්න ඊළඟ ආත්මය තමන් කවුද කියලා. ඒක ගොඩාක් වටිනවා. තමන් දෙවියෙක්ද, තමන් සර්පයෙක්ද, සුනකෙක්ද, හරකෙක්ද, මන් නැවත මනුෂ්‍යයෙක්ද? මනුස්ස ගතියට එන්න පින්නතුනේ හිතේ ලොකු ප්‍රභාසර බවක්, සැහැල්ලු බවක් තියෙන්න ඕන, මෙත් කරුණා සහගත බවක් තියෙන්න ඕන. එහෙම නැතුව එන්න බෑ මනුෂ්‍යාත්ම භාවයකට. මනුෂ්‍යාත්ම භාවයේ පරිපූර්ණ මනුස්සෙක් බවට පත් වෙන්න ශ්‍රද්ධාව තියෙන, දම් පිංකම් කරන, භාවනා කරනවා කියලා මේ අත් දෙකේකට මෙහෙම තියාගෙන මිනිසුන්ට කුඩු ගේඩුකම් කරන කෙනෙක් වෙන එක ලේසි. එහෙම කෙනෙක් වෙන එකෙත් නෙමෙයි. පන්සල සම්බන්ධ වෙනවා ලෝකේ ඉන්න ලොකුම මෝඩයෝ සෙට් එකයි, ලෝකේ ඉන්න ලොකුම ඥානවන්තයෝ සෙට් එකයි, දෙකොල්ලම එකතු වෙනවා. පිස්සු ටිකත් එකතු වෙනවා, බොහෝ නැනවත් පිරිසත් එකතු වෙනවා. ඒ දෙගොල්ලොම එකතු වෙනවා. මෝඩය ධර්මයේ නොදැන ආශ්‍රය කරනවා, ඥානවන්තයෝ දැන ආශ්‍රය කරනවා. ඒකයි ඒ වෙන්නේ පින්නතුනි. තමන් මෝඩයෙක්ද නැද්ද කියලා හොයාගන්න පුළුවන්. තමන්ට ඉරිසියාව නැත්තම් තව කෙනෙක් කෙරෙහි ඉරිසියාව උපදින්න නැත්තම් තමන් මෝඩයෙක් නෙමෙයි. ඉරිසියාව උපදිනවා නම් තමන් මෝඩයෙක් කියලා හිතාගන්න. එතකොට මොකද කරන්නේ? ඒක පාලනය කරලා ඉරිසියාව නැති කරලා ඉරිසියාව නැති සෙයින් කටයුතු කරන්න ඕන. වෛරය ඇති වෙනවා, වෛරය පාලනය කරලා වෛරය නැති කරලා වෛරය නැති ලෙසින් කටයුතු කරන්න ඕන. ලෝභය ඇති වෙනවා, ලෝභය නැති කරලා දාන චේතනාවෙන් වැඩ කරන්න ඕන. පරිත්‍යාගශීලී භාවය අතහැරීමෙන් වැඩ කරන්න ඕන. තමන් මේ ලෝකෙ බලහත්කාරයෙන් රඳවගත්තට ඒ දේ වැඩන්නේ. තමන්ට මේ ලෝකයේ ස්වභාවයෙන් දෙයක් ලැබිලා තියෙනවා නම් ඒ දේ තමයි වටින්නේ. දැන් බුදුරජාණන් වහන්සේට මේ බුද්ධ ගෞරවය බුදුහාමුදුරුව බලහත්කාරයෙන් ලබා ගත්ත දෙයක්ද කියන්න බලන්න. නෑනේ, බුදුහාමුදුරුවන්ට ස්වභාවයෙන්ම අපිම හිතලා අපි ලබා ගන්න දෙයක්. බුදුහාමුදුරුවෝ කොතනකවත් කියලා නැහැ පිළිම හදන්න, මට මල් පූජ කරන්න එහෙම කියලා නැහැ. අපිම පිළිම හදාගෙන අපිම ගෞරවයෙන් ගෞරව දක්වනවා. බුදුහාමුදුරුවෝ දේශනා කළා නැහැ. තමන්ට වුමනා කර තිබෙනවාද තමන්ගේ මමත්වය දුරු කරන්න. තමන්ට වුමනා කර තිබෙනවාද තමන්ගේ මමත්වය දුරු කරන්න. තමන්ම අහලා බලන්න තමන්ගේ හිතෙන්. ඒ ප්‍රශ්නාර්ථය අරගෙන තමයි භාවනාවේ යෙදෙන්න ඕන. මට වුමනා කරලා තියෙනවද මගේ මමත්වය දුරු කරන්න. මනුස්සයෙක් මමත්වය දුරු කරන්න ලෑස්ති නෑ. මමත්වය දුරු කරන්න නෙමේ මනුස්සයෙක් මේ ලෝකෙට ආවේ. මමත්වය පෝෂණය කරන්න ආවේ. මමත්වය දුරු කරන්න නෙමේ ආවේ, මමත්වය පෝෂණය කරන්න ආවේ. දෙමව්පියෝ කියන්නේ පුතේම ලොකු කෙනෙක් වයා. ඒ කියන්නේ මමත්වේ පෝෂණය කරගනි. මේ සමාජේ ලොකු කෙනෙක් වෙන්නේ කොහොමද කියලා මට පොඩ්ඩක් කියන්න ඔයත් දන්නවනේ. ලොකු කෙනෙක් පොඩි කෙනෙක් නැති ලෝකයක ලොකු කෙනෙක් වෙන්නේ කොහොමද කියලා මට පොඩ්ඩක් කියන්න. අර සමාජ තලයට වඩා උසස් වෙන්න කියන එක නෙවෙයි ලොකු කෙනෙක් වෙන්න කියන්නේ. ඒ සමාජයට වඩා හොඳින් අඳින, පළඳින, ගෙවල් දොරවල් තියෙන, කතා බහ කරන කෙනෙක් වෙන්න. මේ සමාජයේ ලොකු පොඩි අය තෝරන විදිය හරීම වැරදි. ලොකු පොඩි අය තෝරන්නෙම ඔන්න ඔය විදියට ලෝකී ගරු කරන දේවල් වලින්, යාන වාහන, ගෙවල් දොරවල්, අඳින පළඳින දේවල් වලින්. මේ ලෝකේ ලොකු කෙනෙක් වෙන්න තියෙන අවශ්‍යතාවය මුලින්ම මට නැති වුණා. ඒක තමයි මේ ගමනේ ආරම්භය. මේ සමාජයේ ලොකු කෙනෙක් වෙලා වැඩක් නැහැ. මෝඩයන්ගේ ලෝකයක ලොකු කෙනෙක් වැඩක් වෙලා තියෙනවද? හරක් මඩුවක ලොකු කෙනෙක් වෙලා වැඩක් තියෙනවද? කුකුල් කූඩුවක ලොකු කෙනෙක් වෙලා වැඩක් තියෙනවද? මේ සමාජය කියලා කියන්නේ, ලෝකය කියන්නේ කුකුල් කූඩුවක්, එහෙම නැත්නම් හරක් මඩුවක් වගේ තැනක්. ඕකේ ලොකු කෙනෙක් වෙලා වැඩක් නැහැ. තිරිසන්නු වගේ සමාජයක් ලෝකේ. සිංහයාගේ හයිය දෙනකන් එයා ඒකට නායකත්වය සපයනවා. ඒ සිංහයා දුර්වල වෙච්ච දවසට අනිත් සිංහ පැටවු ටික ඔහු මහපලා තනි කරනවා, අයින් කරලා දානවා. ඔබ ළඟ තියෙන යම් යම් දේවල් ගිලිහෙන කල්හි යම් යම් පිරිස් අඩුවෙලා 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 යනවා. ඔක්කොම ගිලිහි ගිය දවසට ඔබට කිසි කෙනෙක් නැතුව යනවා. රූපෙට ආස කරන අය රූපෙ නැතුව නැති වෙනකොට නැති වෙලා යනවා. ධනයට ආස කරපු අය ධනෙ නැති වෙනකොට ඈත් වෙනවා. හඬට ආස කරපු අය හඬ නැති වෙනකොට නැතුව යනවා. බලයට ආස කරපු අය බලය නැති වෙනකොට ඔබෙන් ඒ අය ඈත් වෙලා යනවා. අන්න ඒ නිසා තමයි වයසට ගියාම ලෙඩ ඇඳට ගියාම අනේ මට මේවා කල්පනා කරන්න තිබුණේ මීට කලින්. අපරාධි මම රැවටුණා. මට ධනේ තියෙනවයි කියලා මම මාන්නෙන් ඉපදුණා. අනේ මම රැවටුණා කියලා හිතනෝ මිනිස්සු. හිතෙනවා අනේ මට යාළු ඉන්නෝ කියලා හිතුවා. අනේ කියලා අනේ මට මේ දේශපාලන බලය තියෙනවා කියලා හිතනවා. දැන් මොකෙක්වත් එන්නේ නැහැ මල ඇඳටවත් බලන්න. අපරාධේ පක්ෂපාතවල් තිබුණා. අපරාධේ කෝ නෑ, කිසි කෙනෙක් නෑ. ඒක තමයි ලෝක ස්වභාවය. අපිට යම් යම් දේවල් තියෙන නිසා තමයි අපිට යම් යම් අය එකතු වෙලා ඉන්නේ. ඒ දේ නැති වෙනකොට ඒ අය නැති වෙනවා. හාමුදුරු කෙනෙකුට වුණත් එහෙමයි. උන්වහන්සේ ළඟ යම් ධර්මයක් දේශනාවක් තියෙනවා. ඒක තියෙනකොට මිනිස්සු ටික ඉන්නවා. ඒක නැති වුණොත් නැති වෙලා යනවා. ළමයා වුණත් තනපුඩුවේ එල්ලෙන්නේ කිරි තියෙනවනන්නේ ඇවිල්ලා. කිරි නැති වෙනකොට ඒ ළමයාත් අයින් වෙනවා. ඒක තමයි ලෝක ස්වභාවය, ලෝක ධර්මතාවය. ඒකට දොස් කියන්න බෑ. ඒක තමයි ස්වභාවය. අන්‍යෝන්‍යේ සියලු දෙනාටම එකයි. ලෝකෙ දුෂ්ට නිසා කරන දෙයක් නෙමෙයි මේක. මේකට කියන්නේ ලෝකත් ස්වභාව ධර්මය. ගෙදර ඉන්න බල්ලට වුණත් කෑම ටික නැති වුණොත් එහෙම ඌ ගේට්ටුවෙන් බැලලා හැකිල වෙන කොයි හරි කෑම ටිකක් හොයාගෙන කනවා. එහෙසා ලෝකෙට මේ දොසක් කියනෝ නෙමේ. ලෝක ස්වභාවය ඔබ මම සියලු දෙනා එහෙමයි. ඉතින් අපි මේ හැම දෙයක්ම මතක් කරේ ඇයි අපි තදින් අල්ලගන්නේ? තදින් අල්ලගත්තට පවත්වන්න පුළුවන් දෙයක් මෙතන නෑ. මෙතන නෑ. මේක බොරුවක්ද ඇත්තක්ද? ඒක ඇත්තක් නම් ඒ ඇත්ත විදියට මේක බාර අරගෙන තමා තුළ තදින් අල්ලා නොගැනීම පුරුදු කරන්න. තදින් අල්ලා නොගැනීම පුරුදු කරන්න. කැලේක වගේ තැනක සැහැල්ලුවෙන් ඉන්නා වගේ දැනෙනවා. ඒක තමන්ට යම් ඉමේජ් එකක් පහළ වෙනවා. ඉතින් අපි එහෙම පුරුදු කරගෙන යද්දී වෙනි වෙනස්කම් දැනෙනවා. ඒක ස්වභාවයක්. ඒක ස්වභාවයක්. ඒක හිතන අතර වෙලා වගේ තිබුණට කමක් නැහැ. එතන තමන් සැහැල්ලුවෙන් ඉන්නවනම්. එතන අතර වෙලා වගේ දැනුනට කමක් නැහැ. තමන් එතන සැහැල්ලුවෙන් ඉන්නවා නම් දැන් බලන්න අර මෙතෙන්ට එද්දි තිබුණු හිතේ තිබුණු අරමුණක් අල්ලගන්න තදගතිය දැන් අඩුයිද නැද්ද? දැන් අඩුයි. දැන් අපි තදගතිය ඔබට තියෙන දෙයක්, තදට ඔබ හිතන දෙයක් ඕන නම් මෙනෙහි කරලා බලන්න. ඔබ තදට කවුරු හරි එක මේ සටන්කාමීව සිටියනම් ඒ කෙනාව පොඩ්ඩක් මෙනෙහි කරලා හරි බලන්න දැන් එච්චරම තදගතියක් ප්‍රෙෂර් වෙනවද නැද්ද කියලා. හොඳට බලන්න. ඒ කියන්නේ ඕගොල්ලන්ට එපාම වෙච්ච කෙනෙක් පොඩ්ඩක් මෙනෙහි කරලා බලන්න තමන්ගේ තදගතිය කොහොමද වැඩ කරන්න කියලා බලන්න. කවුරුත් මතක් වෙන්නේ නැද්ද? අනුකම්පා දැනෙනවා. හිත ගැටෙන කෙනෙක් තදින්ම හොයාගන්න තාම බැරි වුණා නම් ගෝඨාභය රාජපක්ෂ මතක් කරගන්න. බලන්න කොහොමද එයත් එක ගැටෙන්නේ කියලා. තාමත් හිත ගෝට ගෝ හෝම් ගෝට ගෝ හෝම් කියනවා කියලා බලන්න පොඩ්ඩක් හිත. එහෙම නැත්තම් දැන් මේ දවස්වල රනිල් ගෝ හෝම්ද තියෙන්නේ කියලා බලන්න. ඕන කෙනෙක් කම් හෝම් වුණත් කමන්නේ, ගෝ හෝම් වුණත් කමන්නේ, අපිට කවන්න. ඌනෝ ගම්මෝ පූතජ්ජනකෝ අනරියෝ අනත්ත සංහිතෝ. මේ ලෝකෙ කවදාවත් අර්ථවත් වැඩක් වෙන්නේ නැහැ. ඔක්කොම ශූන්‍යයි. ලෝකේ අහස උසට වේගින් දියුණු උනකුත් උනත් වැඩකුත් නැහැ. ඒ ලෝකේ කඩා දාන්න බෝම්බ දෙකයි ඕන. එහෙම නේද? දැන් මේ දවස්වල යුද්ධ යන රටවල් කොච්චර දියුණු රටවල්ද නේ? යුක්‍රේනය ලෝකෙ තිබුණු විශාලම ගුවන් යාන පවා හිමි විශාලම. දැන් බලන්න ඒ රට අලු ගොඩක්. ඔය රට ආයි ගොඩනගන්න අවුරුදු 100කට පුළුවන්. අවුරුදු 1000 ගානක ගොඩනගපු දේවල් නේද මේ බිමට වැටෙන්නේ. ඒ නිසා මිනිස්සු කා කොටාගෙන කොන්ක්‍රීට් වලින් මේවයින් දියුණු වුණාට වැඩක් නැහැ. මනසින් දියුණු වෙන්න ඕන. සියලු දෙනාම කිරි 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 කලයක් නරක් කරන්න ගොම බින්දු කීයක් ඕනද? එක ගොම බින්දුවයි ඕන. ඒ වගේ මේ සමස්ත සමාජෙම උනත් නරක් කරන්න එක පුජ්‍යලෙකුට පුළුවන්. නිසා අතහැරීමෙන් ඉන්න පුරුදු වෙන්න. සැහැල්ලුවෙන් ඉන්න පුරුදු වෙන්න. ඒ සැහැල්ලුවෙන් ඉන්නකොට එතුමියට දැනුණා වගේ අනිත් අයටත් දැනෙන්න පුළුවන්. වලාකුළු මැද වගේ ඉන්නවා, මිහිදුමක් වගේ මැද ඉන්නවා දැනෙන්න පුළුවන්. ඒක හොඳ සංකේතයක්. තමන් හිතේ යම් සැහැල්ලුවක් ඇති වෙනකොට තමන්ට දැනෙන සංකේතයක්. ඒක උදාහරණයක් වගේ දෙයක්. හැබැයි ඕක තියෙන්නේ අපි මේ දැන් මේ මොහොතේ පුරුදු කරනකොට තමයි. ඒක නිසා බුදුහාමුදුරුවෝ සතර ඉරියව්වේම ධර්මයේ පුරුදු කරන්න කිව්වා. හැවිදගෙන ගියත්, වාඩි වෙලා හිටියත්, සැතපීලා හිටියත්, කතා කරමින් සිටියත්, අපි මේ මොන ඉරියව්වක සිටියත් ධර්මයේ පුරුදු කරගත්තොත්, හිත සැහැල්ලු කරන වැඩපිළිවෙල පුරුදු කරගත්තොත් ඔබ සැහැල්ලුවෙන් ඉඳීවි. මොනවද අපි සැහැල්ලු කරන්නේ? අපේ ඇති කරන ගන්න දෘෂ්ටි සංකල්ප අපි අඩු කරනවා, සැහැල්ලු කරනවා. මොනම දෙයක්වත් අදට අල්ලන්න ඕනේ නැහැ. බුදුරජාණන් වහන්සේ මිනිස්සු හදන එකවත් අදින් එළුවේ නැහැ. තේරුණා නේද? දැන් අපි හරියට තදින් අල්ල ගන්නවනේ. මිනිස්සු හදන්න, ළමයි හදන්න පවා නේද තදින් අල්ල ගන්නවා. ළමයි හදන්න, ළමයි නෙවැරදි කරන්න තදින් අල්ල ගන්නවා. අත්ති අත්ති කියලා හිතන්නේ බාලයෝ. දැන් අර ඉති බාලෝ උත්තා මත්ති, මේ මත්ති කියන වචනේ විදිහට ශබ්ද වුණාට ඒකේ අදහස අත්ති කියන එක. තේනා නේද? ඒක අත්ති. උත්තා අත්ති. එහෙම කිව්වොත් එහෙම ගාතාව ලස්සන නෑනේ. ඈ දනං අත්ති. දැන් බලන්න කොච්චර දේවල් අත්තිද? අත්ති කියන්නේ ඇතනේ. ඇත කියන අර්ථය බලන්න. ඔබට ඇත ඇත කියන ඒවා කොච්චර තියෙනවද කියලා. හිතේ බලන්න ඇත කියන ඒවා කීයක් තියෙනවද. මට නම් පින්නතුනි මට මමත් නැත. මට මමත් නැති. මගේ හැඟීම සහ දර්ශනය. මම මෙතෙන්ට වෙලා ඉන්නේ වෙන තැනක ඉන්න දෙන්නේ නැහෙනේ. ගාලපන්නනවා කියන්නේ තවත් දෙයක් හිටියාම යන්නේ කවද්ද කියලා අහනවනේ. ඒ නිසා මෙතෙන්ට වෙලා ඉන්නවා. ඉතින් මෙතෙන්ට වෙලා ඉන්න පුළුවන් ඕන කෙනෙකුට. කවුරුවත් අනිත් එක්කෙනා කොයි වෙලාවෙද යවන්නේ කියලා බලන්නේ නැහැ. එහෙම යවන්න බලන්න ඉතින් හිතුවොත් එමේ ඒගොල්ලන්ටම කර්ම විපාකෙන් යන්න වෙනවා. අනිත් අය යවන්න හැදුවොත් එමේ තවන්ටම යන්න වෙනවා. ඒ එහෙම වැඩ කරනවා. මෙතන කර්ම බලවේගයක් වැඩ කරනවා. මම ඉඩ දීලා තියෙන්නේ විශ්ව නීතියට, විශ්ව ස්වභාව ධර්මයට, නීතියට තමයි ඉඩ දීලා තියෙන්නේ. ඒක තමයි අනුගමනය වෙන්නේ. හැමදේම කර්මයේ නීතිය විසින් විසඳනු ඇත. මං කිසිම කෙනෙකුට මුකුත් කරන්න යන්න ඕනේ නැහැ. පින් දෙන්න ඕනත් නැහැ, පින් ගන්න ඕනත් නැහැ, මුකුත් කරන්න ඕනේ නැහැ. පව් දෙන්න ඕනත් නැහැ, මුකුත් කරන්න ඕනත් නැහැ. හැමදේම විශ්වයේ න්‍යාය ධර්මය කර්මයේ විසින් සියල්ල බලාගන්න. එච්චරයි. අපිට දොස් පවරන අයට ඔබ වැඩි දඬුවම් දෙන්න මහන්සි වෙන්න එපා. කර්මය විසින් සියල්ල බලාගන්න. එච්චරයි. තේරුණා නේද? බුදුහාමුදුරුවන්ගේ එහෙම වැඩපිළිවෙලක් තිබ්බේ. ඔබ ආධ්‍යාත්මිකව පෝසත් නම් ඔබේ ඒ පෝසත්කම හැම තැනදීම වැඩ කරනවා. ඔබ ගහක් යට හිටියත්, මාලිගාවක හිටියත්, බොහෝ දෑ ඇතුව හිටියත් නැතුව හිටියත් ඒ පෝසත්කම ඒ විදිහටම වැඩ කරනවා. ඉතින් මම මේක කියන්නේ මම මේ වැඩ ඉඳලා මගේ ආධ්‍යාත්මික පෝසත්කම ආරණ්‍යවල ඉද්දිත් එතනක් තිබුණා. මහපාර හිටිය නම් එතනක් තිබුණා. බෝගහ කර නිදාගත් සතපුරා නම් එතනක් තිබුණා. කොයි බහරි ඉන්නවා නම් තමාගේ ආධ්‍යාත්මය තුළ දිනාගත් සද්ධා ධනය, සුත ධනය, ප්‍රඥා ධනය, හිරියොත්තප්ප ධනය ඒව තියෙනවා නම් එයා දුප්පත් කෙනෙක් නෙමෙයි. ඉතින් අද කාලේ මිනිස්සු ධනය කියලා හිතන්නේ මේවද? ඈ ලේලිගේ හරි මොනුපුරා මේ බෑනගේ හරි අනාගතයේදී බලන්න ඕන මොනවද? ශ්‍රද්ධා ධනය, ප්‍රඥා ධනය, සුත ධනය, හිරියොත්තප්ප ධනේ තියෙනවද? ඒක බලන්න ඕන. මෙතෙන්ට එන අපි මිනිස්සුන්ගේ බලන්න වැදගත් වෙන්නේ යන්නේ ඒක. ශ්‍රද්ධා ධනේ තියෙනවද? ප්‍රඥා ධනේ තියෙනවද? ඒව බලන්න ඕන. ශ්‍රද්ධාව නැත්තම් ප්‍ර ප්‍රඥාව නැත්තං වැරද්දක් කිරීම සඳහා අනුන්ට අයහපතක් කිරීමට තමයි වැරද්දක් කියන්නේ. එහෙම නැතු පහක් හයක් හතක් අටක් නෙමෙයි. වැරද්දක් කියන එක චේතනාව නැඹුරු වුණොත් අටපිරිකර පූජා කරන එක වුණත් වැරද්දක්. චේතනාව නරකට පිහිටියොත් බුදුන් වඳින එකත් වැරද්දක් වෙනවා. දැන් මම අර CCTV කැමරාවක දර්ශනයක් දැක්කා, විහාරෙකට හොරෙක් ඇතුල් වෙනවා. හොරා ඇවිල්ලා වටපිට බලපල බුදුන් වඳිනවා මුලින්ම. ඉස්සෙල්ලම බුදුන් වඳිනවා. බුදුන් වැඳලා හිමේ සැරේ කවුරුත් නැහැ කියලා දොරනුත් බැලුවා, මූ පින්කැටේ ගඩනෝනේ. පින්කැටේ ගඩලා පින්කැටේ සුද්ධ කරන් පැනලා යනවා. දැන් අර බුදුන් වැඳීම වැරද්දක් නෙවෙයිද? ඒක වැරද්දක්. ඒ බුදුන් වැඳීම වැරද්දක්. නැත්තම් හිමේ සැරේ බුදුහාමුදුරු ටිකක් වෙලා බුදුන් වැඳ වැඳ ඉඳලා ඉවරලා බුදු පිළිමයට නැගලා අර බුදු පිළිමේ තියෙනවනේ රෝම ධාතු, ඒක රත්තරන් වලින් තමයි ගොඩක් වෙලාවට සමහර අය ගහලා තියන්නේ. ඕකෙන් කීයක් හරි ගන්න පුළුවන් කියලා අරක ගලවනෝනේ. ඒක ගලවයි යන්නේ. දැන් ගොඩාක් පිළිම තියෙනවා, මම ගිහිල්ලා බල්ලා තියෙනවා. අනේ මේ රෝම ධාතු ගලවන් ගිහිල්ලා. බුදුන් වැඳලා ගලවන් ගියේ. ඉතින් අනිත් දේවල් ඉතින් අහන්න දෙයක් නැහැ. බුදුහාමුදුරගේ නේත්‍රා දෙක උගුල්ගෙන ගිහිල්ලා බඩ හාරගෙන ගිහිල්ලානේ ගොඩක් තැන් අපිට දකින්න පුළුවන්. ඉතින් ඒ වගේම අපි අහලා තියෙනවා ඒව ගලවන් ගියපු අය සතියයි දෙකයි තුනයි විශාල විනාශ වෙලා උන් පිස්සු වැටිලා මිහනවා. ඒසි පාසු දෙයක් නෙමෙයි. ඒගොල්ලෝ ගණන් ගන්නෑ. සමහර දේශපාලන මනසවල් ඇතුලෙන් මේ පුරුදු කරලා තියෙනවනේ මේ බුද්ධාගම කියන්නේ ඕවයි කිසි දෙයක් නැහැ, ඔය පිළිමවල කිසි දෙයක් නැහැ, වැඩක් නැහැ, ඔය පිළිමවලට පණ නැහැ කියලා හිතනවනේ. අන්න බාබියන් බුදු පිළිමේ කැඩුවා පණ නැති. පණ නැති එක පෙන්නුවනේ මේ රටට අවුරුද්දක් යන කලින්. තුන් මාසෙ ගත වෙනකොට රටම බාබියන් බුදු පිළිමය වගේ දුහුවිලි බවට පත් වුණා. හැබැයි බෞද්ධයෝ නෙමේ කරේ. ස්වභාව ධර්මයෙන් ආයුධ වැහි වහලා කර්මය විසින් විසඳුවා. අපි මුකුත් කරාද? බෞද්ධයෝ ගැහුවද? ගිහිල්ලා නැහැ. බෞද්ධයෝ කරේ ගල් කැට ටික එකතු කරලා ආයේ ඒක හදන්න පුළුවන්ද කියලා බැලුවා. ඒ වෙනුවට අපි මේ ගල් පිළිම හැදුවා. එනිසා ශ්‍රේෂ්ඨයි. මේ සමාජ විපර්යාසයේ තියෙන්නේ බුදුදහම තියෙන නිසා නෙමෙයි, බුදුදහම නැති නිසා. බුදුදහමට අනුගත නොවූ නිසා. දේශපාලන ශාස්ත්‍රය තුළ බුදුදහමට අනුගත වුණා නම් අනේ බුදුහාමුදුරුව කියලා තියෙනවා අනන සුඛය කියලා එකක් කියලා තියෙනවා. අපි රටක් හැටියට, අපි පුජ්‍යලය හැටියට ණය නොවේ දියුණු වෙමු, සාර්ථක වෙමු කියලා බුදුදහම පිළිගත්තන. අද මේ ප්‍රශ්නේ තියෙනවද? අද මේ ප්‍රශ්නේ නැහැ. අද ලෝකෙට එක්ක ණය දෙන පිරිසක් බවට පත් වෙනවා. එහෙනම් බුදුදහම තියෙන නිසාවත්, බුදුදහම පිළිගත්ත නිසාවත් නෙමෙයි මේ විනාශය වෙලා තියෙන්නේ. බුදුදහම පිළිගත්තේ නැති නිසා, කටයුතු කරපු නැති නිසා. මම බුදුදහම දැනගත්තා. දැනගත්ත දවසේ ඉඳලා මම කාටවත් ණය දෙන්නේ නැහැ, ණය ගන්නෑ. තේරුණානේ? හාමුදුරු කෙනෙක්ත් ඇවිල්ලා මේ ඉල්ලුවොත් එමු, මේ ආයුෂ්මත්තුනි මට දවස් දෙකකින් කීයක් හරි දෙන්න කියලා ඉල්ලුවොත් මම ඒක පින්තකා මත හැරලම දෙන්න පුළුවන් ප්‍රමාණයක් දෙනවා. ණයට දෙන්නේ නැහැ. අය ගන්නෑ, අයිල්ලන්නේ පිනට දෙන්නේ. ණයට නෑ. දෙන්න පුළුවන් නම් දෙන්නේ පිනට, නැත්තන් නෑ. එතකොට ඒක ස්ථීර සාරයි. මොකද හේතුව? අනන සුඛය තේරුම් කරගන්න. තමන් ණය ගන්නෑ. ඒක හාමුදුරු කෙනෙක් හිටියම තාම ණයට ජීවත් වෙනවා. මගෙන් ඉල්ලා යන්නේ ඒ දවස්වල මේ ධර්මයේ මුල් ප්‍රගුණ කරන මුල් කාලෙදී රුපියල් 100ක් විතර ඉල්ලා ඉන්න ඊළඟ පාට ඊළඟ මාසේ දුවන්න කාඩ් එකක් දාගන්න. මේ ඉතින් මං කිව්ව හාමුදුරු මොකක්ද හැමදාම ඉස්සරහා මාසෙට ණය වෙලා නේද ජීවත් වෙන්නේ? ඔව් කියනවා. ඊළඟ මාස ණය ගෙවනවා, ගෙවලා ආයි සතියකින් තව ණයක් ඊළඟ ගිහලා ඊළඟ මාස ජීවත් වෙනවා. බලන්න කොච්චර ඇඟිලියට කඩන්න ඕන, ඔළුව කහන්න ඕන, ඈ පස්සෙන් යන්න ඕන, ඈ බාල්දු එන්න ඕනනේ මේ ණය ඉල්ලන්න. මං කිව්වා ඔබ වහන්සේ එක මාසයක් මුකුත්ම කරන්න නැතුව පිරිවෙනුත් යන්නේ නැතුව කුටියට වෙලා දොර ලොක් කරගෙන නිදාගන්න හැත වෙලා ඉන්න මාසයක්ම ඉන්න යන්න එපා කොහෙවත් හා කිව්වා ෆෝන් එකත් ඔෆ් කරන්න හා කිව්වා ඊළඟ මාසේ ඉඳලා ජීවිතේ පටන් ගන්න හා කිව්වා උන්වහන්සේ මට පුදුම විදියට ස්තුතිවන්ත වුණා ඊළඟ මාසේ ඇවිල්ලා ආනන්ද හැමදුර තමයි මට ජීවිතය ඉගැන්වුවේ නයනතු ජීවත් වෙන්න. තේරුණානේ? නයනතු ජීවත් වෙන දැන් එයා ඉන්නේ කැනඩාවේ. මම කැනඩාවට එන්න කිව්වෙත් එයා. දැන් බලන්න මේ මනුස්සයා නයනතු ජීවිතයක් ආරම්භ කරපු නිසා තමයි මේ මනුස්සයා එතෙන්ට ගියේ. නයනතු ජීවත් වෙන්න පුරුදු වෙයි. දැන් මේ මාධ්‍යවේදී කාවා එයා කියන එයාගේ ජීවිතේ සාර්ථකත්වයට මම පුදුම දේවල් මේ බණ වලින් ඉගෙන ගත්තා කියලා ලක්හඬ ගුවන් විදුලියේ එයා කියනවා අද මම කාර් එකක වාහනයක යනවා මම බයිසිකලේ හිටපු කෙනා මම මේ අද දැන් කාර් එකක යනවා මට මේවා ගාණක්වත් නැහැ භාවිතා කරන්න සයින්වංශගේ බණ අහලා මම පාරේ ඉන්න මිනිස්සෙකුට හරි බස් එකක් නැත්තම් ඊළඟ හෝල්ට් එකට හරි ගෙනින් දාන්න මම සැලකිලිමත් වෙනවා පාරක ඉන්න මිනිස්සේ දවසකට මං දවසක් හෝල්ට් එකට ගිහින් දැම්මා කිව්වා. මං ඒ මිනිස්සයා දන්නෙත් නැහැ කිව්වා. ඒ දවසක බස් එකකින් යනකොට ඒ මිනිස්සයා බස් එකෙන් සල්ලි ගන්න නැහැ කිව්වා මගෙන්. ඊට පස්සේ එයා ඇහුවා ඇයි ගන්න නැත්තේ කියලා. ඇහුවා මට ඔයාව මතකයි ඔයා දවසක් මාව තෙමි තෙමි ඉන්න වෙලාවක මාව හෝල්ට් එකට ගෙනල්ලා දැම්මා. ඒ නිසා මිනිස්සුන්ට උදව් කරන්න කියලා දුන්නාම ඒව ප්‍රතිවිපාක මහ පුදුමයි කිව්වා. ඒ කොතනින් හරි එනවා ඒ නිසා ඔබට මේ ලෝකේට මිනිස්සයාට කරන්න පුළුවන් පොඩි හරි උදව්වක් කරන්න නරකක් කරොත් ඒ නරක විපාක එනවා තේරුණා නේද ඒ නරක විපාක ඒ විදියටම එනවා ඔය දරුවන්ගෙන් හරි ඒක එනවා දැන් ලෝකෙට ගරහ ගරහ ඉන්නවා ඒ කර්ම විපාකේ එන්න තැනක් නැති වෙනකොට අවසානයේ දරුවෝ ළඟට වැටුනහම දරුවන්ගෙන් හරි එනවා මව්පියන්ට ඒක කර්ම විපාකේ. අහලා තියෙනවනේ නේද භික්ෂුන් වහන්සේලාට දානේ සමහර අයට පාත්‍රේ බැලුවම පිරිලා වගේ තිබිලා දෙන්න හිතෙන්නේ. එකක් දෙන්න පිනක් සද්ධාවක් තියෙන්න ඕන අනිත් එක Tamanට ලැබෙන්න සුදුසුකමක් තියෙන්න ඕන. එහෙම නැත්තම් ලැබෙන්නේ ලබන්නාට සුදුසුකමක් තියෙන්න ඕන. ඉතින් මේ පැවිද්ද වුණත් එහෙමයි සමහර අය හිතනවා හරි ජොලි කියලා සිවුරක් දාගෙන මහාන වෙලානේ මචං මහාන වුණා නම් හරි ශෝක්නේ. බලන්න ඔබ මහාන වෙලා කරන්න පුළුවන්ද කියන වැඩි. ඈ හාමුදුරු කෙනෙක් වාහනයක යනවා දැක්කම පන්සලක් හොඳට ආදන් තියෙනවා දැක්කම මහාන වුණා නම් හරි ශෝක්. බලන්න ඔබ දරාගෙන ඉන්න පුළුවන්ද කියලා. වැඳුම් ලබන්න පුළුවන්ද කියලා ඒකට උසස් ගුණාත්මක මනසක් තියෙන්න ඕනේ යහපත් මනසක් තියෙන්න ඕනේ යහපත් කෙනෙකුට තමයි හරියන්නේ දියුණු වෙන්නේ සාර්ථකත්වය ලැබෙන්නේ ඒව දරන්න හැකියාවක් තියෙන්න ඕන එහෙම නැත්නම් එයාට ඒක දරන්න බැරි වෙලා එනිසා හිත දිහා හැමතිස්සෙම බලන්න මේ කරන්නේ ඉරිසියාවක්ද මේ කරන්නේ වෛරයක්ද මේ කරන්නේ ප්‍රෝඩාවක්ද මේ කරන්නේ එකටක කිරීමක්ද මේ කරන්නේ මොන මොකද්ද කියලා හැමතිස්සෙම බලන්න ඒ වෛරයේ මුල් වෙලා කරන කිසි දෙයක් ද්වේෂයේ මුල් වෙලා කරන කිසි දෙයක් ඉරිසියාව මුල් වෙලා කරන කිසි දෙයක් කරන්න එපා විශේෂයෙන් මේ ස්ථානයක් ඇතුලේ ඉන්න හොඳ නැහැ බොහොම දෙනෙක් අතහැරීමෙන් කරුණාසහගත මෛත්‍රී සහගතව ඉන්න ඕන. තරඟ ඇති කරගන්න හොඳ නෑ. අනිත් කෙනා රසට ව්‍යංජනයක් අදකොට ඒකට ලුණු ටිකක් වැඩිපුර දාලා හරි ඒක නීරස කරන්න යන්න හොඳ නෑ. එහෙම කරන්න යන්න හොඳ නෑ. එහෙම කරොත් එහෙම ඉවරයි දැන්. අනුන්ගේ කෑම රසයි කියලා කිව්වම ඉරිසියාව ඇති වෙන්න හොඳ නෑ. හිතාමතා කෑමක් නීරස කරල දෙන්න හොඳ නෑ. තේරෙනානේ? එහෙම වැඩ කරන අය ඉන්නවනේ. එහෙම වැඩ කරන අය ඉන්නවා. දැන් එක්තරා හරියට මේ සමාජේ නරක කරන තැනක් නේ ඔය අම්මලා. හොඳටම නරක වෙන තැන තමයි බබා ඉස්කෝලේ අරගෙන ගියාට පස්සේ බබා ඉස්කෝලේ ඇරලා එනකන් එළියට වෙලා ඉන්න කාලය. අම්මලා නරක වෙන නරකම තැනක්. ඇයි? අර ඔක්කොම අම්මලා ටික එකතු වෙනවා. ඉතින් නොයෙකුත් වැඩ සිද්ධ වෙනවා. එතකොට ඔතෙන්දි කතා බහ යනවා. කොහොම දාන්නේ? වාගේ මහත්තයාට ගහනවද? ඔව් ගහනවා. මට ගැහුවොත් මම මේමයි කරන්නේ. මං කන්නෝ යන්නේ. අනිත් එක්කෙනා කියනවා මට ගැහුවොත් මං එදාට ලුණු වැඩි කරලා දෙනවා. මට බැන්නොත් එහෙම. අනිත් එක්කෙනා මට මාසෙකට අනිවාර්යෙන් ඇඳුමක් අරන් දෙන්න ඕන. මට අරන් නොදුන්නොත් මං එතකම්ම කෑම රාගට දන්නේ නැහැ. මොනවද මේ කරන්නේ? දැන් මේ හොඳට හිටපු අම්ම කෙනෙකුටත් ඔව පුරුදු කරනවා. පුරුදු කළා. ඒ මහත්මයා දැනගන්නවා ටික දවසකින්. මේ ළමයා ළමයා ඉස්කෝලේ අරන් යන්න ගියාට පස්සේ මේ ගෙදර හිටපු ගෑණි හරි වෙනස්නේ කියලා ඒ පවුල මේ පාවෙල අවසානේ මේ මනුස්සයා ඒ පවුලම දාලා යනවා. කොහෙන්ද නරක කරේ? පලිගන්න ඉගැන්නුවා. පාප මිත්‍රයෝ ඉස්කෝලේ ඇරිලා එනකන් එළියේ ඉද්දි හම්බ වුණා. ඔක්කොම ටික එකට එකතු වෙලා ගිහිල්ලා එක ගෙදරක් ළඟ පාද තියෙන ගෙදරක් අල්ලගෙන ෆිල්ම් බැලුවා. නේද? අපාර අම්මන්ඩිල ටික එකතු වුණාම හොඳ ෆිල්ම් මේ නරකේව බලන්න කට්ටිය ටික එකතු වෙලා බලන නරක් වුණා. පාප මිත්‍ර සේවනය විනාශය ඇති වුණා. තේරෙනා නේද? ඒ නිසා කල්යාණ මිත්‍රත්වයේ වැදගත්, තමන්ගේ නුවණ ප්‍රඥාව කියන එක වැදගත්, තමන් වැටෙන්නේ කොහාටද, තමන් ආශ්‍රය නිස්රේ කරන්නේ කොතනද කියන එක ගැන හොඳට සැලකිලිමත් වෙන්න ඕන. හොඳට සැලකිලිමත් වෙන්න ඕන. එහෙම නැත්නම් තමන්ගේ අපාය හදාගන්නේ තමන්මයි. ඉතින් අපේ මේ ඉන්න දායකයෝ අපායක් හදාගන්නවා දැක්කම මෙච්චර බන තියෙද්දි අපිට හරි දුකයි. මේ ඉරිසියාවේ කිපි කිපි යක්ෂ මූණු දාගෙන ඉන්නවා දැක්කොත් අපිට හරි දුකයි. මෙච්චර ධර්මයක් තියෙද්දි මෙච්චර උදේ හවස බුදුහාමුදුරුව වැඳ වැඳ ඉරිසියාව, ක්‍රෝධය, වෛරය, පලිගැනීම එකට එක දේවල් මේ හිතවල තියාගෙන ඉන්නේ කොහොමද කියලා හරි දුක හිතෙනවා. ඒ නිසා විශේෂයෙන් බණ අහන අය ඇතුළත උතුම් සත්පුරුෂ සංකල්පනා තියෙන්න ඕන, සම්මාදිට්ඨියක් තියෙන්න ඕන, උතුම් ගුණාංග තියෙන්න ඕන. ඒක පවත් ගන්න සිහියෙන් ඉන්න ඕන නේ. හැම මොහොතකම සිහියෙන් ඉන්න ඕන. සිත ගැන සිහියෙන් ඉන්න ඕන. දැන් ඔය දේවල් ඔක්කොම මතක් කරේ භයානකත්වයේ මතක් කරන්න මේ හිතේ. වැරදි දේ තුලින් වැරදි ප්‍රතිඵල හම්බ වෙනවා. ඉතින් තතේව අනුකම්පාය ජම්බු දීපා ඉදාගතා. මේ ජම්බු දීපේ ඉඳලා ආවේ ඔබගේ අනුකම්පා පිණිසය. ඉතින් මම මේ ධර්මයේ කියන්නේ මේ කටරිදෙනවට කියනවා නෙමෙයිනේ, ඔබේ අනුකම්පාවට, ඔබට තියෙන ආදරයට, දයාවට, කරුණාවට තමයි මේ ධර්මයේ දේශනා කරන්නේ. එහෙම නැත්තම් මම මේ වෙන දේවල් කරන්න දන්නේ නැති නිසා නෙමෙයි. මම ගිහි කාලෙත් ව්‍යාපාර කරපු කෙනෙක්. දැන් වුණත් බිස්නස් ව්‍යාපාරයක් පටන් ගත්තොත් ඒක ඉහික ලස්සරට කරා යන්න පුළුවන්. දේවාල කපුව හොඳට ආශ්‍රය නිසේ කරපු තේ දේවාලයක් හොඳට දාගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ බර කියන එක නතර කරලා මේතයක් දාලා කේන්දර බලන්න පටන් ගන්නවා. ඕනම් තව 10 දිනක් විතරත් ගෙන්නලා දාලා හොඳ කේන්දර මධ්‍යස්ථානයක් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ හිතන ආදායම් එහෙම අඩුයි කියලාද? මන් දන්න පන්සල් තියෙනවා, දේවාල තියෙන පන්සල් තියෙනවා, දවසේ ආදායම මිලියනේ පණිනවා. ඉතින් ඒයින් මතක තියාගන්න මේ ස්වාමීන් වහන්සේගේ ආනන්ද හාමුදුරන්ගේ මෙහෙවර ඇතුලේ තියෙන දයාව තේරුම් ගන්න, අනුකම්පාව තේරුම් ගන්න, මෙවැනි දෙයකට හරියට තමන් ගරු කරන්න ඉගෙන ගන්න, මේවට නිග්‍රහ කරන්න එපා, නින්දා කරන්න එපා, අපහාස කරන්න එපා. මෙවැනි ක්‍රියාවලියක් කරන ස්වාමීන් වහන්සේලා හරි ඉන්නවනම් උන්වහන්සේලාට හරි එහෙම කරන්න එපා. උන්වහන්සේලාටත් වෙන වෙන මාර්ගවල ජීවත් වෙන්න පවතින්න පුළුවන්කම තියෙද්දි මේ සද්ධර්මයක් දේශනා කරනකොට එහෙම කරන්න එපා. බලන්න ඒ බණ කියන හාමුදුරුවන්ට නින්දා කරපු අපහාස කරපු නිසා දැන් උන්වහන්සේලා බණ කියන එකෙන් අයින් වෙලා. සමහර අය උද්ඝෝෂණ පිටිවල ඉන්නවා, සමහර අය වෙලහෙළදාම් වල ඉන්නවා, සමහර අය මේ වගාවල් වලට ගිහිල්ලා, සමහර අය සද්දේ නැතුව ඉන්නවා. ඇයි ඒ? මේ ධර්මයක් කියනකොට නිග්‍රහ කරනවා. ඒ මොකක්වත් නෙමෙයි පිනතුනේ. අර දුර්වල මානසිකත්වයේ තියෙන අයට මාර්යා ඇවිල්ලා ආවේශ වෙනවා. වසවර්ති මාර්යා ආවේශ වෙනවා. ආවේශ වෙලා අර සද්ධර්මයක් කියන උත්තමයාගේ උප්පැන්න සහතිකයේ ඉඳලා ජාතකේ හොයලා බයිනවා. හැබැයි අර කසිප්පු ටිකක් ගහලා කුඩු ටිකක් ගහලා පාරයි නෙමෙයි වැටලා ඉන්නේ කාට ඒගොල්ලෝ බනින්නේ. බනින්නේ සද්ධර්මයක් දේශනා කරන උත්තමයෙකුට උප්පැන්න සහතිකයේ ඉඳලා හොයනවා. අඟුලිමාලගේ උප්පැන්න සහතිකයේ හොයන්න ගියා නම් එහෙම බණක් අහන්නේ. අම්බපාලගේ උප්පැන්න සහතිකයේ හොයන්න ගියා නම් උප්පැන්න සහතිකයක් නැහැ නේ. බණක් කියන හම්බ වෙන්නේ නැහැ. ඉතින් අපි අඟුලිමාල තරම් නරකද, අම්බපාල තරම් නරකද හොඳද කියලා. ඉතින් ඒක නිසා මිනිස්සු අතිශයින්ම ගුණාත්මක විය යුතුයි. ඒ නිසා බැනුම් අසන්නා සමකල්හිම වැරදිකාරයෙක් නොවේයි. ඒ වගේම අනිමුට දොස් පවරන්න ඕද හැම විටම නෙවැරදි පුජ්‍යලයෝ නොවේ කියන තැන ඔබ සිටින්න ඕන. ඒක හොඳට මතක තියාගන්න ඕන. ඒ නිසා රැලි වලට අහු වෙන්න එපා. ගොඩාක් පරිස්සමෙන් ප්‍රඥා දනං සුත දනං හිරියොත් අප්පියන් දනං. හැම දිනාට සම්මා සම්බුදු සරණ වේ සුභත්තේ. අද දවසේහි පින් ඇති දායකත්වයේ දක්වමින් කටයුතු කරනු ලබන්නේ ක්‍රිෂාන්තා ගුණතිලක පින්වත් මහත්මිය විසින් එතුමියගේ අරමුණ බවට පත්වන්නේ අගෝස්තු පළවෙනි දින යෙදී තිබෙන එතුමියගේ උපන්දිනය නිමිති කරගෙන ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයේ සද්ධර්මයේ ආශිර්වාදය ප්‍රාර්ථනා ඇතුව කායික හා මානසික සුවපත් භාවය නිවීම සැනසීම ලැබේවා, සද්ධර්ම අවබෝධය සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාව ඇතුව සුභ උපන්දිනයක් වේවා කියන ප්‍රාර්ථනාව තුන්වන්ගේ ආශිර්වාදයෙන් ලබා ගන්න. ඒ වගේම තමන්ට යහපත් ජීවිතයකට මඟ පෙන්වූ දෙමව්පියන් ඇතුළු ගුරුවරුන් ඇතුළු හැම දෙනාටම මේ පින් අනුමෝදන් කරනවා. සසර ජන්මාන්තරගත වෙච්ච හැම දෙනාටම සසරින් සැපයක් වෙන සුජීවත්ව වාසය කරන හැම දෙනාට ආයුර ආරෝග්‍ය සැප වර්ධනයත් සද්ධර්මීය ආශිර්වාදයත් ලැබේවා කියලා. ඒ වගේම එතුමියගේ සුජීවත්ව සිටින මෑණියන් වන චාලට් අල්විස් මාතාවට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරමින් අද දවසේහි දායකත්වයේ දක්වන්න කල්පනා කළා. දැනට අසනීප තත්වයෙන් පසු වෙන තම සහෝදරයා වන උපුල් ගුණතිලක පින්වත් මහත්මාට ඉක්මන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එතුමන්ගේ නිරෝගීතාවය උදෙසාත් මේ සද්ධර්ම අනුශාසනා හේතු වාසනා වේවා. ඒ වගේම අප කල්යාණ මිත්‍ර ආනන්ද ස්වාමීන් වහන්සේටත් ආයුර ආරෝග්‍ය සැප වර්ධනය, ඒ වගේම පවුලේ හැම දිනාටම සද්ධර්ම ශ්‍රවණය කරන හැම දිනාටම රටවාසී ලෝකවාසී සෑම සියලු දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ කායික මානසික සුවය සද්ධර්මයේ ආශිර්වාදයේ අවබෝධයේ සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමින් මීට වසර 6කට පෙර අතුව අප අතරින් සමුගත් ආදරණීය පියාණන් වන එච්.එම්. ගුණතිලක පියාණන් ඇතුළු අප නමින් සසරින් සමුගත් සියලුම ඥාති මිත්‍රාදී සෑම දෙනාගේම භව ගමන සුගතිගාමී වේවා, යහපත් උප්පත්ති භාවයන් ලබත්වා, සද්ධර්මයේ මුණ ගැසේවා, ප්‍රාර්ථනීය බෝධියෙන් නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේ පින් ඇති දායකත්වයේ දරුව ක්‍රිෂාන්තා ගුණතිලක පින්වත් මහත්මියගේ සියලුම සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු එලෙසම ඉෂ්ට සිද්ධ වේවායි කියලා අප සෙත් ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති පඤ්ඤාවන්තස්සේතුච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිඤ්ඤතු. සම්බුදු සන්නයි සූපත්තු.